මීලාරු විජිත හේරත් මහත්මතුමා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අධිවේගී මාර්ග ඉදිකිරීමේදී මතුවෙන ප්‍රධාන ගැටලුව තමයි ඉඩම් අහිමි වෙන ජනතාවට වන්දි ලබා දීම. ගරු ඇමතුමා, මීට පෙර අවස්ථාවකදී මේ පාර්ලිමේන්තුවේදීම මා මේ ප්‍රශ්නේ මතු කරපු වෙලාවේ ඔබතුමා පොරොන්දුවක් දුන්නා, එකඟතාවයක් පළ කරා ඒ ප්‍රදේශයේ ජනතාවත් එක්ක හදිසි සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවේදී තියෙන ගැටලු निराකරණය කරනවා කියලා. ඔක්තෝබර් මාසේ 10 වෙනිදා හවස 2ට ඒ සාකච්ඡාවට ඔබතුමා සම්බන්ධ වෙනවා කියලා. නමුත් එහෙම සාකච්ඡාවක් පැවැත්වුණේ නැහැ ගරු ඇමතුමනි. ඒ විතරක් නෙමෙයි, මේ වෙනතෙක් එවැනි සාකච්ඡාවක් පැවැත්විලා නැහැ. ඒ නිසා ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ගණේමුල්ල, මිනුවන්ගොඩ, මීරිගම, වේයන්ගොඩ, කිරිඋල්ල දක්වා ඒ ප්‍රදේශවල ජනතාව මේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා ඉඩම් අහිමි වෙන ජනතාව, ඒ අයට තමන්ගේ ඉඩම් පිළිබඳ නිවැරදි තක්සේරුවක් මේ වෙනතෙක් ලැබිලා නැහැ. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉඩම් පැවරුම් කටයුතු සිද්ධ කරනවා. දැනටත් ඇවිල්ලා සත පහක්වත් වන්දි ගෙවන්නේ නැතුව, සත පහක්වත් වන්දි මුදලක් සඳහන් කරන්නේ නැතුව මේ භුක්තිය පවරා දීමේ ලිපි ලේඛන වලට අස්සම් ගන්නවා. එතෙන්දී ජනතාව ඇත්තටම ගත්තොත් ජනතාවට සමහර තැන්වලදී ටිකක් තර්ජනාත්මක ස්වරූපයෙන් තමයි මේ ලිපි ලේඛන වලට අස්සම් ගන්න. මොකද ඔවුන්ව බියවද්දනවා, මේකට අස්සම් කරේ නැත්නම් ඉඩම සම්පූර්ණයෙන් පවර ගන්නවා, වන්දි මුදල් කීයක්වත් හම්බෙන්නේ නැහැ. එනිසා අනිවාර්යෙන් මේකට අස්සම් කරන්න කියලා. ඒ නිසා අහිංසක අසරණ ජනතාව තමන්ගේ සාම්ප්‍රදායික පවත්වගෙන ආපු ඒ ඉඩම් කඩම් අහිමි වෙන ජනතාව විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව පැහැදිලි නිර්වුල් ක්‍රමවේදයක් සකස් විය යුතුයි. අදාළ තක්සේරු නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, පරිසර නිලධාරීන්, ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරීන්, ඒ සියලු ආයතන වල නිලධාරීන් එකතු කරලා ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වුවා නම් මේ පිළිබඳ ගැටලුව පහසුවෙන් निराකරණය කරන්න පුළුවන්. මෙතන ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ මේ තක්සේරු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව. ඉතින් විවිධ විදිහට තක්සේරු කරනවා. එක එක තැන්වල එක එක විදිහට ඔබතුමා පිළිගත්තා. ඒකට ඒ තක්සේරුව කියන එක හරියට දන්නේ නැතුව කොහොමද තමන්ගේ ඉඩම පවර්ලා දෙන්නේ? 38 ආ වගන්ති ඉතා පැහැදිලිව තියෙනවා. රජයේ සංවර්ධන කටයුත්තක් සඳහා ඉඩම් පවරාගත හැකි. හැබැයි පවරාගත හැකි වෙන්නේ වෙළඳපොළ වටිනාකම මත ඒ වන්දි මුදල් ලබා දීමෙන්. ඒ වෙළඳපොළ වටිනාකම මත මෙන්න මේ මුදල වාට ලැබෙනවා කියලා ඉඩම් හිමියට, නිවාස හිමියට, කුඹුරු ඉඩම් හිමියට දැනගන්න ලැබිය යුතුයි. ඒක අයිතිය. ඒක මූලික අයිතිවාසිකමක්. ඉතින් ඒ අයිතියට ඉඩ දෙන්නේ නැතුව, ඒ තක්සේරුව සඳහන් කරන්නේ නැතුව ඉඩම් පවරා ගැනීම සම්පූර්ණ වැරදි. ඒ නිසා මම ඔබතුමාගෙන් නැවත අවධාරණය කරන, ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මේ ප්‍රශ්නය දිගින් දිගටම ප්‍රධාන ජනතා ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ අධිවේගී මාර්ගයේ ඉදිවෙන ඒ සියලු ප්‍රදේශවල ජනතාව විවිධ අවස්ථාවලදී තමන්ගේ පෞද්ගලික රැකී රක්ෂා පැත්තකට දාලා දැන් මේ ප්‍රශ්නය වෙනුවෙන් දිවිපරදුවට තියලා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට යනවා, සාකච්ඡාවලට යනවා. විවිධ සාකච්ඡා සමිති තිබ්බත් ඒවට උත්තරයක් ලැබිලා නැහැ. ඒ නිසා වහාම ඒ ජනතාවගේ දුක් ගැනවිල්ලට අහුන්කම් දීලා ඒ ප්‍රශ්නේ निराකරණය කළ සාධාරණ වන්දි මුදලක් ලබා දෙන්න කියලා ඔබතුමාගෙන් නැවත ඉල්ලීමක් කරනවා. දෙවෙනි කාරණාව ගරු සභාපතිතුමනි, මේ අධිවේගී මාර්ග ඉදිකිරීමේදී ඉතිහාසයේ ඉඳලා තිබිච්ච ලොකු ප්‍රශ්නයක් තමයි මේවැ විනිවිදභාවයේ සහ මේවැ ඇතිවෙන යම් යම් අක්‍රමිකතාවයන් පිළිබඳව. නමුත් ඔබතුමාලම කිව්වා ආණ්ඩුව බලයට පත් වෙන කලින් විවෘත ටෙන්ඩර් දැමීමකින් තමයි මේ අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරාගනු ලබන්නේ කියලා. නමුත් මෙහි සෙක්ෂන් 3 කොටසේදී ඔබතුමාම පිළිගන්නවා ජපන් බැංකු ණයාධාර මත තමයි මේ කොටස ඉදිවෙන්නේ. ඉතින් ජපන් බැංකුවෙන් ගන්න ණයාධාරය කියන්නේ ජපන් ආණ්ඩුව දෙන ආධාරයක් නෙමෙයි. මේක සම්පූර්ණ වාණිජමය ණයක්. ඒතර වාණිජමය ණය ගන්නකොට අපි එයාලගේ කොන්දේසි වලට එහෙම බැඳෙන්න ඕනේ නැහැ. නමුත් ජපානයේ අගමැතිවරයාගේ පැත්තෙන් ඔබතුමාලා මුණ ගැහිච්ච වෙලාවේ ඉල්ලීමක් කරලා තිබුණා මේක ජපානයේ කොන්ත්‍රාත්කරුවෙකුට දෙන්න කියලා. ඒක සාධාරණ වෙන්න පුළුවන්. ඔවුන්ගේ බැංකුවකින් ණය දෙනකොට වාණිජ ණයක් වුණත් ඔවුන්ගේ පැත්තෙන් ඒ ව්‍යාපෘති ඉදිකිරීමත් ඔවුන්ට දෙන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි ඉල්ලීම ඉෂු කරන්න කියලා අපි අනිවාර්යෙන් බැඳිලා නැහැ. හැබැයි ඔබතුමාලගේ පැත්තෙන් ජපන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයට යවනවා ඒ සඳහා කොන්ත්‍රාත්කරුවන් නම් කරලා එවන්න කියලා. ලියුමේ සඳහන් වෙලා තියෙන පැහැදිලිවම 3 දෙනෙක් හෝ වැඩි ගාණක් කියලා. 3 දෙනෙක් කියලා නම් කළා. එම්බසිං එකක ලිපි තියෙනවා පැහැදිලිව තායිසේ කෝපරේෂන් එකයි පෙන්ට ඕෂන් කන්ස්ට්‍රක්ෂන් එකයි වක චිකු කන්ස්ට්‍රක්ෂන් කියන මේ ආයතන තුන. එතකොට ඉතා පැහැදිලිව මේ බිට් කරපු එකේදී පෙන්ට ඕෂන් කන්ස්ට්‍රක්ෂන් එක ඉතා පැහැදිලිව කියලා තියෙනවා. අපි මැරයින් වර්ක් සහ ලෑන්ඩ් රික්ලමේෂන් විතරයි අපි කරන්නේ. අපි මේ පාරවල් හදන්නේ නැහැ. අපි මේ කටයුතු වලට විතරයි මැදිහත් වෙන්නේ. ඒත් වකචිකු කන්ස්ට්‍රක්ෂන් කියන අපි පාලම් විතරයි හදන්නේ. ඒත් බලන්න ටිකක් සැක සහිත කාරණාවක් මෙතන තියෙනවා. ආයතන තුනක් නම් කරනවා. තුනෙන් දෙකක්ම කියනවා අපි නම් පාරවල් හදන්නේ නැහැ කියලා. අපි පාලම් හදන්නේ. අපි මේ මැරයින් වර්ක්ස් තමයි අපි කරන්නේ. ඉඩම් කටයුතු අපි කරන්නේ කියලා. එතකොට එක ආයතනයක් තමයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ තායිසේ කන්ස්ට්‍රක්ෂන් එක. තායිසේ කන්ස්ට්‍රක්ෂන් එක ඉල්ලපු ඒ ඉල්ලීමෙදිත් අයදුම් පතෙත් බිට් බොන්ඩ් එක නැහැ. ඒතර ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් කියනවා අපිට මේ ඩ්‍රෝවින්ස් සම්පූර්ණයෙන්ම දෙන්නේ නැතුව ඒ මාර්ග ඉදිකිරීම පිළිබඳ සම්පූර්ණ ඩ්‍රෝවින්ස් සම්පූර්ණයෙන්ම දෙන්නේ නැතුව අපිට බොන්ඩ් එකක් දෙන්න බෑ කියලා. ඒතර එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඇයි අපි ඒ ඩ්‍රෝවින්ස් ඔක්කොම දුන්නේ නැත්තේ? එතන අඩුපාඩු තියෙන්නේ කොතනද?
සභාපතිතුමනි මේ පාරවල් හදන්න අපිට සල්ලි නෑ. ඒක මේ පසුගිය ආණ්ඩු කාලේ සිද්ධ වුණ දෙයක්. ඉතින් ජපන් රජයෙන් ජපන් බැංකුවකින් මුදල් දෙනවයි කිව්වාම අපි තානාපති කාර්යාලයට කිව්වා ඕගොල්ලෝ තුන් දිනක් යෝජනා කරන්න කියලා. ඒක තමයි හරි ක්‍රමය. අපි යෝජනා කළා නෑ, ඒගොල්ලෝ යෝජනා
කෙරුවා. ඔව්, එතන තමයි ගරු ඇමතුමනි මම මේ ප්‍රශ්නේ මතු කරන්නෙම. එතකොට ඊට පස්සේ ඔබතුමන්ලා කාලයක් දෙනවා, සති දෙකක් කාලයක් තුල බිග් බොන්ඩ්ස් දෙන්න කියලා. එතකොට ඩොලර් බිලියන එක ව්‍යාපෘතියකට සති දෙකක් ඇතුළත බිග් බොන්ඩ් එකක් දෙන්න පුළුවන්. කොහොමද ඒක හදන්නේ? ඒක ඇත්තටම ගත්තොත් මේ ලොකු ව්‍යාපෘතියක්. ඒත් ඒ ව්‍යාපෘතිය පිළිබඳව සති දෙකකින් කොහොමද ඒක දෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් කොහොමනත් ඔබතුමාලා ඒක සති දෙකකනේ දීලා තියෙන්නේ. එතකොට දැන් ඇයි මෙතන මේ ජපානේ බැංකුවකින් ණයක් ගනිද්දී අපේ රට තුල තියෙන ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අපිට තියෙනවන්නේ? අපි ඒක සඳහා ස්වාධීන ප්‍රසම්පාදන කොමිසමක් පත් කරලා තිනවා. ඒතර ඒ කොමිසම හරහානේ දැන් මේ ප්‍රසම්පාදන කටයුතු සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒවා තියෙද්දි ඇයි අපි තුනක් නම් කරන්න කියලා කියන්නේ? ඒ ඒ ඒ එතන ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට අපි
ගරු සභානායකතුම
මේ හැම තීරණයක්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය රැගෙන තමයි කරන්නේ.
එන්න පුළුවන්.
අපිට ජපානයේ ණය හම්බුණා. ඊට පස්සේ කැබිනට් එකට ගියා. කැබිනට් එකේ අනුමැතිය ලැබුණා. තානාපති කාර්යාලය හරහා තුන් දිනක් කැඳවන්නේ කියලා හැබැයි පියවරක්ම කැබිනට් තීරණයක් අනුව තමයි අපි කරන්නේ.
ඔව්, ඒ පිළිබඳ අගමැතිවරයා කැබිනට් එකට දාපු කැබිනට් පත්‍රිකාව ඔබතුමාගේ සූර්යරච්ච මහත්තයාවපු ලියුම ජපන් තානාපතිවරයා වෙනුවට එහි දෙවැනි අයවපු ලියුම ඒ සියල්ල තියෙනවා. ඒව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ක්‍රමයේ තමයි රාජපක්ෂ පාලනේ ගිනිච්චේ. එන්නර දෙන්නේ නැහැ. තෝරගත්ත කොන්ත්‍රාත්කරුවෙක් අරගෙන කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා අනුමත කරගන්න. ඉතින් පහුගිය කාලේ බැසිල් රාජපක්ෂ මහත්තයා කරෙත් ඕක තමයි.
කියනවා අපි අපේ සල්ලි වලින් කරනව නම් ගරු සභාපතිතුමනි අපිට ටෙන්ඩර් කැඳවන්න පුළුවන්. ඉෆිරි දාවමනි. දීනට ආවමනි. This is money from the Japanese bank.
Japanese bank.
When a Japanese bank gives money, we have to select the contractor amongst the Japanese. If we have the money to build these roads,
right,
then we can call anybody. Then we can call for tenders. Now for example, ගියාණ්ඩුව කාලේ චීන ආණ්ඩුවේ තමයි සල්ලි දුන්නේ. එතකොට චීන කොන්ත්‍රාත්කාරයෙකුට ගියේ. ඕක තමයි අපිට සල්ලි තියෙනවා නම් if we have money to build the roads, we should call for tenders. I agree. But when we don't have the money, when we have to borrow from Japan, China, we have to give the contract to Chinese or a Japanese contractor.
If it is Japanese government donation or Japanese government loan, that is not a problem. This is not a government loan. Make a bank work. Make a bank working අපි ගන්න නැහැ. පොලියට ගන්න. ඒතර ඒකට කොන්දේසි තියෙනවනේ. එතකොට අපි අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට යන්න පුළුවන්. එහෙම අනිවාර්ය කිරීමක් නැහැ. එහෙම බැඳීමක් නැහැ. අර courtesy ඇපිල් එකක් තමයි ජපාන් නගමැතිවරය කරලා තියෙන මේක ජපානයකට දෙන්න කියලා. ඒ නිසා ඔබල පුතාලට තිබුණා මේක ඕපන් ටෙන්ඩර්ස් දාන්න. ඒ ඕපන් ටෙන්ඩර්ස් දාන්න නැතුව නොමිනේටඩ් ටෙන්ඩර් ප්‍රොසීජර් එක ගත්තා මේ තියෙන්නේ. මේකට කියන්න බෑ විවෘතභාවයකින් තියෙන නිවැරදි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරා කියලා. එතකොට පහුගිය කාලේ තිබිච්ච චෝදනාව බරපතල විවේචනේ මේක. ඒතර ඒක සල්ලි ජපානෙන් ගත්තට නිකන් ජපානෙ දෙන්නේ නැහෙනේ. නයනි පොලිනි අපි ගෙවන්න එපා. අපේ රටේ ජනතාව ගෙවන්න එපා. ඒ නිසා ඒ අයිතිය අපේ රටට තිබිය යුතුයි. ඒක ඔබතුමාලට හරියට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඒක පාවිච්චි වෙලා නැහැ. ඉතින් ඔවුන් සාමාන්‍යයෙන් නිකන් මේ අපි ණය දෙනවා. ඉතින් අපිටම පුළුවන් නම් මේක දෙන්නකෝ. එහෙම කියනවා. ඒ වුණාට ඒකට අපි බැඳිලා නැහැ. මොකද අපි ගන්නෙ ණයක්. පොලියත් එක්ක අපි ගෙවනවා. කොන්දේසිත් තියෙනවා. ඒ මෙතෙන්දී ක්‍රමවේදය ගත්තොත් අපි ප්‍රසම්පාදන කොමිසම පිහිටුවීමේ කිසි ඵලයක් නැහැ. මොකද අපි ස්වාධීන ප්‍රසම්පාදන කොමිසම කියන එක පිහිටුවෙම පහුගිය කාලේ මෙවැනි කොන්ත්‍රාත් පිළිබඳව තිබිච්ච බරපතල විවේචනයේ නිසා. ඒ නිසා තමයි අලුතෙන්ම මේ කොමිසම් සභාවලට ප්‍රසම්පාදන කොමිසම කියලා එකක් අලුතෙන් පිහිටවන්න තීරණය වුණේ. මෙතෙක් කල තිබුණේ නැහැනේ. ඒතර එහෙමනම් ප්‍රසම්පාදන කොමිසමේ ඒ ප්‍රසම්පාදන පටිපාටි වලට අනුකූලව තමයි මොන ව්‍යාපෘතිය කරනවත් කරන්න ඕනේ. ඒක ජපානයේද චීනයේද එංගලන්තයේද කොහෙන්ද සල්ලි එන්නේ කියන එක නෙමෙයි. ආධාර එනවා නම් අන්න ආධාරව පාවිච්චි කරන්න එයාලට පුළුවන් කියම් යම් දේවල් කියන්නේ. ණය දෙද්දි විශේෂයෙන්ම බැංකුවකින් ණය ගන්න. එහි තියෙන බැංකුවකින් මිත්සුබි බැංකුවෙන්. ඒතර ඒ බැංකුවෙන් ගන්න ණයවලදී අපි ප්‍රසම්පාදන ක්‍රියාවලින් බැහැරව කටයුතු කිරීම වැරදි ගරු ඇමතුමනේ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරනු. තුන්වෙනි කාරණාව ගරු ඇමතුමනි විශේෂයෙන් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තුල බොහෝ කරුණු අද උදේ සාකච්ඡාවට ලක් වුණා. නමුත් තියෙන ගැටලු ටිකක් ශිෂ්‍යයන්ගේ පැත්තෙන් මේ 2016 වසරේ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යන් තෝරා ගැනීමේදී විශේෂයෙන්ම මහපොළ ශිෂ්‍යාධාර ලබා දීමේදී ඔබතුමන්ලා දෙමෝපියන්ගේ ආදායම් වාර්තා ඉල්ලලා තියෙන්නේ 2014 අවුරුද්දේ ආදායම් වාර්තාව. ඒතර බොහෝ දෙමෝපියෝ ඉන්නවා පුංචි ආණ්ඩුවේ රස්සාවක් කරන අය 2015 විශ්‍රාම ගිහිල්ලා. විශ්‍රාම ගියාම මූලික වැටුප කියන්නේ ඉතාම සොච්චම. ඇත්තටම ගොඩක්ම රාජ්‍ය සේවකයන්ට තියෙන මූලික වැටුප නෙමෙයි විවිධ දීමනා තමයි වැටුප තියෙන්නේ. ඒතර 2015 විශ්‍රාම ගිය දෙමව්පියන්ගේ දරුවන්ට බලවත් අසාධාරණයක් වෙනවා. ඔවුන්ට මහපොළ ශිෂ්‍යාධාරය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ தත්ත්වය වෙනස් කරලා 2016 වසර සඳහා විශ්වවිද්‍යාලයට බඳව ගන්න සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර ලබා දීමේදී 2015 වසරේ ආදායම් தත්ත්වය සලකා බලන්න ඒ ක්‍රමවේදයේ තුල
මාධ්‍යතුමා ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක්
ශිෂ්‍යයන්ට සාධාරණ ඉටු කරන්න කියන එක මම මතක් කරනවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාලේ තියෙන අඩුපාඩු ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. යාපන විශ්වවිද්‍යාලේ අඩුපාඩු ගැන කතා වුණා. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නේවාසික ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක්. පළවෙනි වසර සහ අවසන් වසර සිසුන්ට පමණයි නේවාසික පහසුකම් දෙන්නේ. ඉතින් එහෙ බෝඩින් හොයාගන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. විශේෂයෙන් මඩකලපුව පැත්තේ. ඒ නිසා ඒ පිළිබඳව නේවාසික ප්‍රශ්න විසඳන්න කඩිනම් මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. අනිකුත් විශ්වවිද්‍යාල බරපතල ප්‍රශ්න විදිහට තියෙන මේ නේවාසික ගාර ප්‍රශ්නේ, සබරගමු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ප්‍රශ්නේ වතුර ප්‍රශ්නේ, බොණ්ඩ වතුර නැහැ. ලෝකයේ තියෙන එකම විශ්වවිද්‍යාලයේ කන්දක් මුදුනේ ඉඳලා බෞසරයකින් පහලට වතුර අරන් එනවා. මෙහෙම එකක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. කන්ද මුදුනේ ඉඳලා බෞසර වලින් කන්ද පල්ලෙහාට වතුර ගේන එකම විශ්වවිද්‍යාලයේ සබරගමු විශ්වවිද්‍යාලයේ ලංකාවේ ඔබතුමාගේ යටතේ තියෙන එක. ඉතින් මේව වෙනස් කරන්න මේව වෙනස් කිරීමට කඩිනම් පියවර ගන්න කියලා ඔබතුමාට අවධාරණය කරනවා. කොච්චර මුදල් බිලියන ගණන් වෙන් කරා කියලා කිව්වට වවුනියාවේ විශ්වවිද්‍යාලයේ බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. වතුර ටික ඉල්ලපු ශිෂ්‍යයන්ගේ පන්ති දහනම් කරලා අනිත් පැත්තට මොරටු විශ්වවිද්‍යාලයේ IT ෆැකල්ටි එකක් තියෙනවා. IT ෆැකල්ටි එකක් තිබ්බට මහාචාර්යවරයෙක් නැහැ. ඉතින් මහාචාර්යවරයෙක් නැති එකම IT ෆැකල්ටි. අපි කතා කරනවා ඩිජිටල් කරන්නේ නවීන තාක්ෂණයට යන්න. ඉතින් IT ෆැකල්ටි මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ එයි මහාචාර්යවරයෙක් නැත්තම් අපි කොහොමද IT තාක්ෂණයෙන් ওই ඩිජිටල් කරන්නට යන්නේ? මේවා බරපතල ප්‍රශ්න විදිහට තියෙනවා. විශාල ප්‍රශ්න ගණනක් විශ්වවිද්‍යාල තුල තියෙනවා. අවසන් වශයෙන් වෘත්තීය පුහුණු අධිකාරියේ පිළිබඳව එක දෙයක් මතක් කරන්න කැමතියි. පහුගිය කාලේ ඉතා පැහැදිලි වෘත්තීය පුහුණු අධිකාරියේ
ප්‍රධාන අවසන් කරන්න
කීපයක් පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ඇතුළු අධ්‍යක්ෂවරු 4 දෙනෙක් පිළිබඳව නියමිත බඳවා ගැනීමේ පටිපාටි වලට පටහැනිව බඳගත්තා කියන එක ඉතා පැහැදිලිව මහාධිකරණ විනිසුරරයෙක් සහ ඒ පිළිබඳව පත් කරපු කමිටුවෙන් තීරණය කරලා තියෙනවා. නමුත් අදත් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ නිසා මේ බඳවා ගැනීමේ
අවසන් කරන්න
වෙනස් කරන්න අදාළ අමාත්‍යවරයාගේ වක්කීමක් වෙනවා. නීති විරෝධීව බඳවාගත්තා කියන එක මේ කමිටුව විසින් නිර්දේශ කළා තියෙද්දි ඒ පිළිබඳව තවමත් තීන්දුවක් කරන්නේ නැහැ. එයත් වහාම ගත යුතු කියලා යෝජනා කරමින් මාව සම් කරනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීතුමා, ඊට පෙර ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මූල ආසනයට වෙලා.
තුෂාර මන්ත්‍රීතුමා,
බොහොම ස්තුති ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. අද විශේෂ ඉතාමත් වැදගත් අමාත්‍යාංශ දෙක වැයශීර්ෂ පිළිබඳ සාකච්ඡා වෙන අවස්ථාව ලැබිලා තියෙන කාලය නම් ඉතාම කුඩයි. ඒ නිසා ඉතාම කෙටියෙන් අදහස් දක්වන්නට අවශ්‍යයි. විශේෂයෙන් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ ලක්ෂ්මන් කිරියල් අපේ ප්‍රධාන අමාත්‍යතුමා, ඒ කාර්ය මණ්ඩලය, ඒ ලේකම් තුමල්ලා, විශේෂයෙන් අපේ සභාපතිතුමාලා ඇතුළු ඒ සියලුම අයට මේ කටයුතු බොහොම විනිවිද භාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් කිරීම පිළිබඳව. දැන් විශේෂයෙන් මිල ගණන් පිළිබඳව දීර්ඝ විස්තරයක් අපේ නරින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඉදිරිපත් කළා. ඒක මම කියවන එක තේරුමක් නැහැ. ඒ කාලේ මේ මාර්ග ඉදිකිරීම සඳහා භාවිතා කළ මිල ගණන් සහ මේ කාලේ ඒ සඳහා අපි භාවිතා කරන මිල ගණන් සහ රටක් හැටියට අපිට ඉතුරු වී තියෙන මුදල් ප්‍රමාණය පිළිබඳව විශාල වෙනසක් අපි මේ අවස්ථාවේදී දකිනවා. හැබැයි ඉතින් මේවා පිළිගන්නේ නැහැ අපේ මේ එහා පැත්තේ ඉන්න මන්ත්‍රීතුමාලා. එතකොට අපි ප්‍රායෝගිකවම අපි අපේ ආසනවල අපි දකිනවා හැම ආසනයකටම අපිට මිලියන් 60ක මාර්ග ලැබෙද්දි දැන් මේ පාරවල් හදන්න අපිට කොන්ත්‍රාත්කරුවන් පිටිපස්ස යන්න වෙලා තියෙනවා. අපි ඒවා මොකද්ද කියලා කියපුවාම මේ කොන්ත්‍රාත්කරුවන් කියන්නේ කලින් වගේ ලාභ නැහැ, දැන් මේවා කරුවට වැඩක් නැහැ, මේ වගේ මෙලෝ රහක් නැහැ කියලා තමයි බොහෝ කොන්ත්‍රාත්කරුවන් කියන්නේ. මෙලෝ රහක් නැහැ මේ වගේ. නැගේ මස් නැහැ. ඉතින් මේ රහ තියෙන කොටස තමයි දැන් මේ අයින් කරලා තියෙන්නේ. 128ක් 30ක් 35ක් සමහර ලාවට 100ට 50ක් කොන්ත්‍රාත්කරුවන්ට ඒ කටයුත්ත සඳහා සම්බන්ධ වෙච්ච අතරමැදියන්ට, දේශපාලකයින්ට, ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ඒගේ මස් කෑල්ල රැහැලා තමයි දැන් මේ පාරවල් වලට අපේ රටේ සියලු ජනතාව සම්මාදම් වෙන මේ මුදල් වෙන් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව මම විශේෂයෙන් මේ අපේ යහපාලන රජයට, අපේ අමාත්‍යවරුන්ට මම විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා. එතකොට ඒකම දැන් ඉතාමත්ම හොඳ තත්ත්වයක්. දැන් පහුගිය කාලේ හිතනකොට හදනවා, ආයෙ හදලා ඉවරලා ආයෙ හදන්න දුනොත් ආයෙ හදනවා, හිතනකොට කඩනවා. නමුත් ඒකාබද්ධතාවයකින් යුක්තව විදුලි රැහැන්, දුරකථන රැහැන්, ඒ වගේ පද්ධතීන් ස්ථාපිත කරනට පස්සේ නැවත ඒවා කඩලා බිඳලා නැවත ගොඩනගන්නේ නැති වෙන විදිහේ ඒකාබද්ධ වැඩසටහනකුත් පිළිබඳ අවධානයක් යොමු කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත්. ඒක මම විශේෂයෙන් සන්තෝෂයට පත් වෙනවා. මමත් තුරුණෑගල පුරවැසියෙක් හැටියට අපේ රටේ හැදෙන්න ඕනේ මාර්ගයක් අගනුවර ඉඳලා රටේ මැද කඳුකරේ එතනින් පොළොන්නරුව දක්වා අපේ රටේ හැදෙන්නට ඕන මාර්ගයක් හදන්නට දැන් අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය. පහුගිය අවස්ථාවේදී මහා පම්පෝරියකින් මම ඒක හෙලා දකින්නව නෙවෙයි. නමුත් රටේ එක කොටසක මුහුදු සීමාවක මායිමක අධිවේගී මාර්ගයක් හදුවා. බොහොම ආඩම්බරෙන් ඒක ගැන පුරාජයරු යොදනවා. හැබැයි රටේ එක කොටසක මායිමක මුදක් අයින් එකින් ඒ හදපු අධිවේගී මාර්ගයේ තිබිච්ච ඵලදායීතාවය සහ මේ හදන්නට හදන අධිවේගී මාර්ගයේ තියෙන ඵලදායීතාවය කොච්චරද කියන එක අපි හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන්. පහුගිය හිටපු පාලකතුමා, එතුමාට අවශ්‍ය වෙලා තිබුණා ගොඩින් යන්න තමන්ගේ ගම්මානයට මාර්ගයක්, දියෙන් යන්න තමන්ගේ ගම්මානයට මාර්ගයක්, අහසින් යන්න තමන්ගේ ගම්මානයට මාර්ගයක්, ගුවන් තොල්පඩවල් හදලා, වරායවල් හදලා, අධිවේගී මාර්ගයන් හදලා ඒ හිටපු පාලකතුමාට අවශ්‍ය වෙන උඩින් ගොඩින් දියෙන් අවශ්‍ය වෙන ප්‍රවාහන පහසුකම සලසා ගත්තා මිසක් විධිවත් වැඩසටහනක් ඇතුව නොකිරීම පිළිබඳවත් කනගාටු වෙමින් මධ්‍යම අධිවේගී මාර්ගය
තව විනාඩියෙන් අවසන් කරන්න.
මධ්‍යම අධිවේගී මාර්ගය අපිට ලබා දීම පිළිබඳව මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒකම විශේෂයෙන් උසස් අධ්‍යාපනය ගැනත් මම කියන්නට ඕනේ. ඉතාමත්ම කෙටි කාලයක් අපි විශේෂයෙන් කුලියපිටියට අපිට වෛද්‍ය පීඨයක් ලැබිලා තියෙනවා. අපේ රටේ වෛද්‍යවරු වැඩි වැඩියෙන් ඕනේ. වෛද්‍යවරු අපේ රටේ විශාල හිගයක් තියෙනවා. වෛද්‍යවරු එපා කියලා කොටසක් කෑ ගහනවා. ඒ නිසා මම විශේෂයෙන් මේ සභාව තුල කියන්න ඕනේ, වෛද්‍යවරු වැඩි වෙන තරමට ඒකේ වාසිය තියෙන්නේ අපේ අහිංසක රෝගීන්ට. වෛද්‍යවරු වැඩි වෙන තරමට අපේ වෛද්‍යවරු අපිට විදේශ රටවල් වල අපිට විශාල විනිමයක් අපිට මේවා කරගන්න පුළුවන්. අපේ රටේ 14,000 ශිෂ්‍යෝ හැම වසරකටම පිටරටවල් වලට වැඩිදුර අධ්‍යාපනය සඳහා යනවා. මේ හැම කෙනෙක්ම ගරු මන්දේතුමනි රුපියල් 140,000 අපේ රටේ සල්ලි හැම වසරකටම මේ 14,000 අරන් යනවා. ඉතින් මේ තත්ත්වයන් වෙනස් වෙන්නට ඕනේ. අපිට අලුත් විශ්වවිද්‍යාලයන් වල තියෙන ධාරිතාවයන්, ඒ පද්ධති මේවා සියල්ල වැඩි වෙන්නට ඕන අපේ රටේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් සන්තෝෂයි අපි 2015 වසරේ විදේශ ශිෂ්‍යයින් මෙහි පාඨමාලාවන් හදාරන්නට ඇවිල්ලා විදේශ ශිෂ්‍යයින් 613කින් මිලියන් 217ක් අපි උපයාගෙන තියෙනවා 2015 වසරේ. 2016 වසරේ අපි විදේශ ශිෂ්‍යයින් 686කට මේ රටේ පාඨමාලාවන් සඳහා ඉඩ දීලා
දැන් කෙටි කරන්නේ
මිලියන් 183ක් අපි මට කාලය හම්බෙන අපේ සඳි සමරසිංහ මන්තුමාගේ විනාඩි දෙක මිලියන් 183ක මුදලක් අපි උපයාගෙන තියෙනවා ඒ අධ්‍යාපන පාඨමාලා ලබා දීම වෙනුවෙන්. ඉතින් ඇත්තටම අපිට මේ තත්ත්වයන් දිනු කරන්න පුළුවන් නම් අපෙන් ගලාගෙන යන සල්ලි ටික නවත්තන්න පුළුවන් නම් ඒ ශිෂ්‍යයින් අපිට ආපහු මෙහාට අද්දගෙන විදේශ ශිෂ්‍යයනුත් අපිට මෙහේ අපේ රට තුල ස්ථාපිත කරලා අපිට විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමේ හැකියාව අපිට විශේෂයෙන් ලැබෙනවා. ඒකම මට විනාඩියක් දෙන මට වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ගැනත් මම වචනයක් කියන්නට ඕනේ. මම ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඇත්තටම මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මමත් පසුගිය වසර ලබා දුන්න මුදල් වලින් අමාත්‍යාංශය තුල භාවිතා වෙලා තියෙන 15%ක් 16%ක් වගේ මුදලක් තමයි. විශේෂයෙන් අපේ කාර්මික විද්‍යාලවල තියෙන ඉගැන්වීම් මාලා සහ ඒවායින් බිහි වෙන වෘත්තීකයන් පිළිබඳවත් මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. රටට අද මේනකොට අපේ රටට ගරු මන්දේතුමනි මේසන් බාස්ලා 15,000ක් අවශ්‍ය වෙලා තියෙනවා. නිවාස දසලක්ෂයේ වැඩසටහන්, අධිවේගී මාර්ග, මේ විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් මේ සියල්ල සඳහා අපිට මේසන් වරුන් 15,000ක හිගයක් තියෙනවා.
දැන් අවසන් කරනවා.
තව මට තප්පර 30ක් දෙන්න. එතකොට ඉන්දියන් සමාගමක් කම්බි බඳින්නම් 1200ක් ඉන්දියාවෙන් ගෙන්නට අවසර ඉල්ලනවා. අපේ රටේ නෑ මේවා පිළිබඳ වෘත්තීකයන්, මේවා පිළිබඳව පුහුණු ධාරීන්. එතකොට 1200ක් ඉල්ලද්දි බැරිම තරම් දැන් BOI එක අවසර දීලා තියෙනවා 100ක් ගෙන්නන්න. ඇයි මෙහෙම වෙන්නේ? අපේ රට තුල මේ තියෙන පුහුණුව මධිකම තමයි විශේෂයෙන් මම එකක් කියන්න ඕනේ. එතකොට CMC ඕකස් කියන සමාගම මේසන් බාස්ලා 300ක් ගෙන්නන්න. ඉන්දියාවෙන් ගෙන්නන්න අවසර ඉල්ලනවා. ඉතින් අපි කෑ ගහනවා මේ අපේ රටේ රස්සා ටික ඉන්දියාවට දෙනවා. ඉක්කා ආවහම එව්වයි වෙන්නේ කියන එක. නමුත් අපේ රටේ තියෙන මේ රැකියා අවස්ථාවන් සඳහා වෘත්තීකයින් තවමත් බිහි කර ගැනීමට නොහැකි වීම තුළ අපි විශාල අසරණ භාවයකට පත් වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මේ තත්ත්වයන් පිළිබඳවත් සලකීමට ගනිමින් මට ලබා දුන්න කාලය පිළිබඳවත් මම තමුන් වහන්සේට ස්තුතිවන්ත වෙමි.
බොහොම ස්තුතියි.
මගේ වචන ශ්‍රද්ධාව අවසන් කරනවා.
ගරු ලක්ෂ්මන් සෙනරත් නැවතුමා.